මේක ඉඩස්ස මේ දෙකේ දෙකට මේක සර්.
ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ 40 වෙනි අධිකාරී වූ මහජන ආරක්ෂක ආඥා පනත. 40 වෙනි අධිකාරී වූ මහජන ආරක්ෂක පනතේ ආඥා පනතේ දෙවෙනි වගන්තිය යටතේ 22/4/1 දින දාතමින් කරනු ලබන ප්‍රකාශනය මා විසින් ඉහත කී ආඥා පනතේ දෙවන කොටසේ විධි විධාන ශ්‍රී ලංකාව මුළුල්ලේම වර්ෂ 2022 වූ අප්‍රේල් මාස 1 දින සිට ක්‍රියාත්මක විරුද්ධව මා විසින් ප්‍රකාශ කරන ලදී. ඉහතගේ ප්‍රකාශනය කිරීමට හේතුව මහජන සාමය ආරක්ෂා කිරීම හා මහජනතාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා පවත්වාගෙන යාම සඳහා බව ආණ්ඩුක ව්‍යවස්ථාවේ 155 වන ව්‍යවස්ථාවේ 4 වන ව්‍යවස්ථාව අනුව ක්‍රියා කරමින් පාර්ලිමේන්තු වෙත දැනුම් දෙනු ලැබේ. ගරු අග්‍රාමාත්‍යමනි, විපක්ෂ නායකතුමනි, සභානායකතුමනි, ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමනි, ගරු අමාත්‍යමන්ලා සහ මන්ත්‍රීවරුනි, ඊයේ සවස පක්ෂනායක රැස්වීමේදී අප රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ විවාදයක් අද දින පැවැත්විය යුතු බවට එකඟතාවයක් ඇති කරගත් අතර අප අද සූදානම් වනුයේ එම විවාදය පැවැත්වීමටයි. අද මේ විවාදය පවත්වන්නේ අප දන්නා ඉතිහාසයේ අප රට තුළ ඇතිවුණු දරුණුතම ආර්ථික අත්භූතයක ආරම්භයේ බව ඔබ සියලු දෙනාට සිහිගන්වනු කැමැත්තෙමි. මේ අර්බුදයේ ආරම්භයක් ලෙස මා සඳහන් කරනුවේ මාහට දැනෙනා ලෙසට මෙය තව ඉතා උග්‍ර වීමට ඉඩ ඇති ඉඩකඩ බොහෝ වැඩි බව ආර්ථික විද්‍යාඥයින් අනතුරු අඟවන නිසාය. අද පවතින ඉන්ධන, ගෑස්, විදුලි හිඟයට වඩා දරුණු ආහාර හිඟයක්ද ඉදිරියට ඇතිවිය හැකි බව අනුමාන කරයි. එය එසේ වන්නේද නැතහොත් අපි යම්කිසි තරමකටින් හෝ එය පාලනය කරගන්නේ ද යන්න තීරණය වනුයේ අප සියලු දෙනා මෙම සතිය තුළ කටයුතු කරන ආකාරය මතයයි මම විශ්වාස කරමි. පසුගිය දින කීපය පුරාත් විශේෂයෙන් ඊයේ දිනේත් මෙම ගරු සභාවේ මන්ත්‍රීවරුන්ට පෞද්ගලිකව විශාල පීඩනයකට ලක්වන්නට සිදු වූ බව මා දනිමි. මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහ වරප්‍රසාදවල භාරකරුවා ලෙසත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ විශ්වාස කරන අයෙකු ලෙසත් මා ඒ තරයේ හෙලා දකිමි. එසේම මේ සම්බන්ධයෙන් විධිමත් පියවර ගන්නා ලෙස මා පොලිස්පත්තුමා ඇතුළු ආරක්ෂක අංශ වෙත දන්වා ඇති බව පවසන කැමැත්තෙමි. එහෙත් අප සියල්ලෝම තේරුම් ගත යුතු යථාර්ථය වන්නේ එසේ අප වෙත එල්ල කරනු ලැබුවේ ජනතාව විසින් විඳින සාධාරණ පීඩනය බවයි. අප සියලු දෙනා යම්කිසි ජනතාවක් නියෝජනය කරන නායකයින් ලෙස මෙම සභාවට පැමිණ ඇත. එසේ අප නියෝජනය කරමින් පැමිණි සියලු ජනතාව ආර්ථික පීඩනය දැනෙන්නට පටන්ගෙන ඇත. එබැවින් මේ තත්ත්වය හොඳින් අවබෝධ කරගෙන අද පැවැත්වීමේ නියමිත විවාදයේදී ඔබ සියලු දෙනා විශේෂ අවධානය යොමු කරනුයේ වරද කාගේද කොතනද යන්න ගැන විවාද කරනවට වඩා කළ යුත්තේ කුමක්ද, ඒ කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කොට විවාද කොට සුදුසු තීරණ සියලු දෙනාම එකමුතුව ගන්නා ලෙසයි. සාමූහිකව ජනතාව සමග එකට කරන වැඩපිළිවෙලක් තුළින් ජය ගැනීමට හැකි බව ඉතිහාසය තුළින් පෙන්වා දී ඇත. මෙම ගරු පාර්ලිමේන්තුවට අප මුහුණ දී ඇති මෙම අර්බුදය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ විසඳිය හැකියයි මම විශ්වාස කරමි. අපි එම කාර්යයේ අසමත් වුවහොත් එලෙස අසමත් වන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයයි. එහි ප්‍රතිඵල මගේත් ඔබේත් රටේ වෙසෙන දහස් ගණන් අහිංසක ජනතාවගේ ජීවිතවලින් කෙලවර විය හැක. එවැනි අඳුරු යුගයක් දෙකක් මගේ ජීවිතය කාලය තුළ මා පසු කර ඇත. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී අසමත් වීම නිසා ජීවිත දහස් ගණනක් බිලි විය. මාගේත් ඔබගේත් ඥාති මිත්‍රාදීන් දරුවන් ජීවත්වන්නේ මේ රට තුළයි. එබැවින් අපි අසාර්ථක නොවීමට හැකි සෑම උත්සාහයක්ම ගත යුතු බව මා දැඩි ලෙස විශ්වාස කර ඉල්ලා සිටිමි. මා ඔබෙන් ජනතාව වෙනුවෙන් එක ඉල්ලීමක් කරමි. එනම් මේ සතිය අවසන් වීමට පෙර සියලු බාධවේද දේශපාලන අරමුණු පසකලා මෙම අර්බුදයෙන් ගොඩේීමට එක පොදු වැඩපිළිවෙලක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟව සහ ප්‍රජාතන්ත්‍රවාදයට එකඟව සකස් කර සියලු දෙනාම අවංක කැපවීමෙන් හා කැපවීමෙන් එය ක්‍රියාත්මක කරන ලෙසයි. අප සියලු දෙනා ගන්නා ක්‍රියාමාර්ග තුළ දහස් ගණන් ජීවිතවල වටිනාකම් මෙන්ම පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයේද රැඳී ඇත. මේ සියල්ල සිතෙහි ධාරණය කර ගැනීම වාදයට සහභාගී වෙන ලෙස සියලු මැති ඇමතිවරුන්ට මම ආරාධනා කරමි. ලිපි ලේඛනාදී පිළිගැන්වීම කර්මාන්ත ඇමතිතුමා.
ගරු කථානායකතුමනි, විස්සයි විස්ස වර්ෂය සඳහා මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මේ වාර්තා කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව වෙතින් කළ යුතුයි මම යෝජනා කරමි.
සංචාරක ඇමතිතුමනි,
ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව, 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වාර්ෂික වාර්තාව, 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව සහ 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ ප්‍රතිකාර සභාව වෙතින් කළ යුතුයි යෝජනා කරමි.
ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ වාර්තාව ගරු සභානායක
කථානායකතුමනි, 2023 මෝටර් වාහන පනතේ 213 ආවගන්තිය සමග යුතු 237 වගන්තිය යටතේ නියෝග ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශික උපදේශක කාරක සභාවේ යොමු කිරීම, මෝටර් වාහන පනතේ 122 ආවගන්ති සහ 7 ආ කොටස සමග කියව යුතු එකී පනතේ 237 වගන්තිය යටතේ නියෝග, මෝටර් වාහන පනතේ 5-19 විශ්වගන්ති සමග කියවිතු 237 වගන්ති යටතේ නියෝග, 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2017 වර්ෂය සඳහා මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාවේ වාර්ෂික වාර්තාව, 2019 වර්ෂය සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2019 වර්ෂය සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව සම්බන්ධ වූ එකී වාර්තා සභාවේ වාර්තාව සඳහා මා ඉදිරිපත් කරමි.
ඔව්, විපක්ෂ නායකතුමා.
ගරු කථානායකතුමනි, ආරම්භයේදීම මට අවස්ථාවක් ලබා දෙන්න බොහොම පුංචි වෙලා විනාඩි 3-4ක් කරුණු කීපයක් ඉදිරිපත් කරන්න තියෙනවා. ඇත්ත වශයෙන්ම ගරු කථානායකතුමනි, අපි ඊයේ දවසේ පක්ෂනායකින් සහ බිස්නස් කමිටියේ සමාජිකින් සාකච්ඡා කරා. සාකච්ඡාව බොහොම හොඳයි. හැබැයි අපිට උද්ගත වුණු ප්‍රශ්න ගණනාවක් පිළිබඳව අපිට ඉස්මතු කරන්නට අවස්ථාව ලැබුණේ නැහැ. පළවෙනි කාරණාව අපිට දැනගන්නට කැමති, මොන හේතුවක් නිසාද මේ රජය හදිසි නීතියක් ඉමර්ජන්සි එකක් ඩික්ලයර් කළේ? අපිට පැහැදිලි විස්තරයක් අවශ්‍යයි. මේ රටේ ජාතික ආරක්ෂක ප්‍රශ්නයක් සිදු වුණාද? ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිළිබඳව යම්කිසි හෝඩුවාවක් දැනගත්තද? මේ රටේ ඒකීය භාවයට, බහුමික අඛණ්ඩතාවයට මරු පහරක් එල්ල වෙන කාරණාවක් ඉස්මතු වුණාද? ඒ නිසා මොන හේතුවක් නිසාද ඉමර්ජන්සි එක ස්ථාපනය කරේ? ඒ වගේම මොන හේතුවක් නිසාද කර්ෆියු දැම්මේ? මොනවටද ඇඳිරි නීතිය දැම්මේ? ඒ වගේම මොන හේතුවක් නිසාද සෝෂල් මීඩියා හැම එකක්ම තහනම් කරේ? මොකද්ද හේතුව? ඒකට රජයෙන් මම ඉල්ලීමක් කරනවා, කරුණා කරලා මේකට බොහොම පැහැදිලි පිළිතුරක් අවශ්‍යයි. මේ මොන වාදයකටත් විවාදයකටත් පෙර අපි දැනගන්න ඕන, ඇයි ඉමර්ජන්සි දැම්මේ? ඇයි කර්ෆියු දැම්මේ? ඇයි සෝෂල් මීඩියා බෑන් කරේ? ඒ විතරක් නෙමෙයි ගරු කථානායකතුමනි, අද බරපතල තත්ත්වයක් තියෙනවා. අද රටේ මුදල් ඇමතිවරයෙක් නැහැ. ඊයේ මුදල් ඇමතිතුමා පත් වුණා. පත් වුණු විකසම ඇවිල්ලා මොනවද වාර්තා වගේක් ඉදිරිපත් කරා. ඊට පස්සේ ඉල්ලාස් වුණා. එතකොට පක්ෂනායක රැස්වීම යන මොහොතේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එහෙමත් නැත්නම් භාණ්ඩාගාරයේ ලේකම්තුමා අයින් වුණා. එතකොට මේ තත්ත්වය තුළ අපිට දැනගන්න කැමති කවුද රටේ මුදල් නැමති? කවුද භාණ්ඩාගාර ලේකම්? ඒ අය නොමැති තැන තුළ මේ රට අරාජිත වෙලා තියෙන්නේ. රට කඩා වැටලා තියෙන්නේ. කොහොමද රටේ මූල්‍ය පාලනය, මූල්‍ය හැසිරවීම, කළමනාකරණය කොහොමද ඒක ක්‍රියාත්මක කරන්නේ? කරුණාකරලා මේවට උත්තර අවශ්‍යයි. මේවෙන් පැන යන්න බෑ. අනික් කාරණාව ගරු කථානායකතුමනි, දැන් ඊයේ දවසේ අපි දැක්කා විවිධ පිවිසින් දොරටු අසල සාමකාමී උද්ඝෝෂණයක මේ රටේ පුරවැසියන් නිරත වෙනවා. එසේ නිරත වෙනකොට අපි දැක්කා බොහොම භයංකාර දෙයක්. මොකක්ද? අපි දැක්කා මේ මාස්ක්ස් ඇඳගත්තු, යුනිෆෝම් ඇඳගත්තු, ඒ වගේම අන්රෙජිස්ටර්ඩ් බයික්ස්, වෙපන්ස් අරගෙන ඒ උද්ඝෝෂක ඉන්න තැන්වලට ගිහිල්ලා පොලිසියත් එක්ක වාද විවාද වෙනවා, පොලිසිය ප්‍රශ්න කරනවා, ඔබලා කවුද, කොහෙන් දාවේ, මොනවට දාවේ, මොකද නීතිය හා සාමය ආරක්ෂා කරන්නට ඕන අපේ රටේ ඒ පොලිසිය. මම දැනගන්න කැමති කවුද මේ මෝටර් බයික්ස් වලින් ආවේ? නම්බර් ප්ලේට් නැති මෝටර් බයික්ස්, මූණු ආවරණය කරපු පුද්ගලින්. ඒක වෙනම කණ්ඩායමක්ද, වෙනම කල්ලියක්ද, වෙනම රහසිගත හමුදාවක්ද? අපි දැනගන්න ඕනේ මේකට උත්තර. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමති, දැන් ඔබතුමාම ඔබතුමාගේ කටින් කිව්වා ආහාර අර්බුදයක් ගැන. බරපතල ආහාර අර්බුදයක් එනවා. මම දන්නවා පෝලිං ගැන කතා කරන්න වැඩි කැමති නැතුව ඇති. නමුත් ගෑස් පෝලිමේ ඉන්න, පෙට්‍රල් ඩීසල් භූමිතෙල් පෝලිමේ ඉන්න, කිරිපිටි පෝලිමේ ඉන්න, සීනි පෝලිමේ ඉන්න, පරිප්පු පෝලිමේ ඉන්න, හාල් පෝලිමේ ඉන්න, රැකියා අහිමි වුණු තරුණ පරපුර කර්මාන්ත ශාලා වැසී යනවා. අපනයන බහණ්ඩ ටික අපිට යවා ගන්න බෑ. ඒකෙන් වෙන්නේ ඩොලර් නැතිකම. ඉතින් මම ඔබතුමාගෙන් අහන්න කැමති අවසාන වශයෙන්, දැන් මේ ඩොලර් ප්‍රශ්නෙට හොඳ විසඳුමක් තියෙනවා. මේ ඩොලර් ප්‍රශ්නෙට ක්ෂණික විසඳුමක් ලබා ගන්න පුළුවන් අර පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් වෙලා තිබෙන මේ රටේ ඩොලර් මංකොල්ල කාපු ඒවා. ඒ තියෙන රටවල් වලින් මේ රටට ගෙනෙන්නට ඕන. අපි ඒක සඳහා නීති සම්පාදනය කරමු. අපි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න නීති සම්පාදනය කරමු. අන්න එතනයි රට හදන තැන. අන්න එතනින් තමයි රට හදන එක පටන් ගන්න ඕන. ඒ නිසා අයථා ලෙස උපයාගත් මේ ඩොලර් ආදායම් ටික, ඒ ඩොලර් හොරකම් ටික අපේ රටට ගෙන්න ගත්තොත් කිසිම ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ. ඒතර තෙල් හිඟයක් නැහැ, ගෑස් හිඟයක් නැහැ, ආහාර හිඟයක් නැහැ, ඒ වගේම අමුද්‍රව්‍ය වල හිඟයක් නැහැ. ඒ ඔක්කොම හිඟයන් අපිට පියවන්නට පුළුවන්. ඒ නිසා කරුණා කරලා මම මේ මතු කරපු ප්‍රශ්නවලට බොහොම පැහැදිලි උත්තර ලබා දෙන්න. අනිවාර්යෙන්ම පැන්ඩෝරා හොරු ටික, ඒ සල්ලි ටික අපේ රටට ගෙනල්ලා අපේ රටට මේ රටේ ආදායම නැවතත් තරක් අපේ රටට ලබා ගන්න කටයුතු කරන්න. ස්තුතියි.
හරි, මේ විවාදය කරගෙන යන් පෙත්සම් ඉදිරිපත් කිරීම අවසන් කළා.
විපක්ෂ නායකතුමා ප්‍රධාන කරුණු කීපයක් නගලා තියෙනවා. ඒ වගේම ගරු කථානායකතුමා ඊයේ පවත්වපු පක්ෂ නායක රැස්වීම ගැන ප්‍රකාශයක් කළා. අපි අගය කරන පක්ෂ නායක රැස්වීම ඊයේ දිනේම ඔබතුමා කැඳවීම ගැන එයිදී සාකච්ඡා කරන්න පුළුවන් වුණා. රටේ තිබෙන දැනට තිබෙන තත්ත්වය ගැන, ඒ වගේම විවිධ මත තිබෙන්ට ඇති යළිත් අද දිනේ රැස් වෙන බව ගරු කථානායකතුමා ප්‍රකාශ කරා. අපි ඊයේ සඳහන් කරා රටේ ආර්ථිකය තුළ, ජීවන තත්ත්වය තුළ, එදිනා මහජන ජීවිතය තුළ නොසන්සුන්තාවය ඇති වී තිබෙන්නේ ඒ අඩුපාඩුකම් නිසා ඇතිවුණු ප්‍රධාන කාරණාව බව අපි රජ හැටියට පිළිගත්තා. ඒ අනුව යම් ගත්ත පියවරවල් ඊයේ දිනත් අපි පැහැදිලි කරා. ඒ අනුව කටයුතු කරන ආකාරය මොම විරුද්ධව, විරුද්ධ පක්ෂයට පමණක් නොව දේශපාලන පක්ෂ සියල්ලට පාර්ලිමේන්තුවේ ආරාධනය කර තිබෙනවා ජාතික ගරු ජනාධිපතිතුමා. ඊට අතිරේකව මම සඳහන් කරන්න කැමති හදිසි නීතියක් නිකම් ප්‍රකාශයට පත් කළේ නැහැ. මම පුදුම වෙනවා, කනගාටු වෙනවා මේ රටේ අනාගතයේ වගකීම් බාර ගන්න සිටින විරුද්ධ පක්ෂයේ නායකතුමා ඇතුළු අය ප්‍රකාශ කරනවා නම් දන්නේ නැත්තම් අතිගරු ජනාධිපතිතුමාගේ නිවස වටලලා එතුමාට ප්‍රහාරයන් එකතු එල්ල කිරීමට ප්‍රචණ්ඩත්වයෙන් හැසිරුණු ආකාරය කවුරුත් දුටුවා, කවුරුත් දන්නවා, කාගේ සත්‍ය ඇස් දෙකට පෙනුණා. ඒ අනුව පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරන්න වුණ හදිසියේ මේ වෙලාවේ. ඒ වගේම ඒ ආරක්ෂාවක් මහජන ජීවිත ගණනාවක් විඳන මහජන දේපොළ ගිනි තියලා දැම්මා. විවිධ පිරිසක් අතඩංගුවට ගණ්ඩල සිද්ධ වුණා. ඉතින් මේවා මත තත්ත්වය රටේ හදිසි තත්ත්වයක් උද්ගත වුණා. ඒ අනුව ගන්න පියවරවල් ඕනෑම ආණ්ඩුවක් විසින් ගන්න. ඒ වගේම මහජන ජීවිත තවදුරටත් ආරක්ෂා කිරීමට ඒ හදිසි පියවරවල් පොලිසිය හදිසි නීතිය ප්‍රකාශකට පත් කරා. ඒ වගේම ඉන් පස්සේ ඒ තත්ත්වයේ පසුබිම මත හදිසි නීතිය ප්‍රකාශයට පත් කළා. ඊට පස්සේ ගරු කතානායකතුමනි, අපිට සංගන්න දෙයක් නැහැ. දැන් ඔබතුමා කියෙව්වා හදිසි නීති නිවේදනය සභාවට අතිගරු ජනාධිපතිතුමා විසින් නිකුත් කරපු අප දේශපාලන පක්ෂ අතර මතභේදයක් නෙමෙයි. අපි ඇඳිරි නීතිය ප්‍රකාශ කරන්න සිද්ධ වුණා. මොකද රට පුරා විවිධාකාරයේ උද්ඝෝෂණයන්, තර්ජනයන්, කඩාකප්පල්කාරී ක්‍රියාවන් ඇතිවෙමින් තිබුණා. අපි කිසිවකු කිසි විටක කියන්නේ නැහැ. අපටත් ඔබ වාගේම විපක්ෂය කියනවා වගේම හොඳට දන්නවා පෝලිම් තිබුණ හැමතැනම. භූමිතෙල් පෝලිම්, ඩීසල් පෝලිම්, ගෑස් පෝලිම, ඒ වටත් වගේම විදුලි කඩාවැටීමේ ප්‍රශ්නයක් තිබුණා. මාස කීපයක් අපි ගැටලුවකට මතුවෙමින් සටනකට දෙමින් හිටියා විදුලි තත්ත්වය නිවැරදි කරන්න. ආර්ථික මූල්‍යමය අර්බුදයන් තුළ ඒ තත්ත්වය අඩු කර ගැනීමට තිබුණු තත්ත්වය පුළුවන්කමක සිටිනොයි කාගේත් යහපත සඳහා. ඒ නිසා හදිසි නීතිය යම් යම් මේ ප්‍රධාන වශයෙන් වූ ක්‍රියාමාර්ග සඳහා ප්‍රකාශයට පත් කරන්න සිදු වුණා. ජනාධිපතිතුමා ඇතුළු ආරක්ෂක මණ්ඩලයේ සවස රැස් වී රාත්‍රි වෙනකොට හදිසි නීති නියෝගය ඉල්ලාස් කරගෙන තිබෙනවා. එය අද නිවේදනය කරලා ප්‍රසිද්ධියට පත් කළා, ගැසට් නිවේදනය පිට කළා තිබෙනවා. ඒ නිසා ඇයි ආරක්ෂක මණ්ඩලය විශ්වාස කරනවා විවිධ උද්ඝෝෂණ තිබුණත් මේ වෙලාවට අත්‍යවශ්‍ය වන්නේ නැති නිසා ඒ තීරණය අරන් තියෙනවා. ඇයි ඒක අගේ කරන්නේ නැති? එතකොට ගරු කතානායකතුමනි, ඒ තත්ත්වය තුළ අපි බලාපොරොත්තු වෙනවා එදිනදා තත්ත්වය ගැටලු තිබෙන බව ඔබතුමා කිව්වා. ගොටෙලු ගැටලු සාකච්ඡා කරන පක්ෂ නායකයෝ සියලු දෙනායකන්තු අපි පල කළා රජය ඇතුළු. ඉතින් ඒ සාකච්ඡාව මගින් මේ තත්ත්වය සමනයකට පරිවර්තනය කර ගැනීමේ ඒකායන ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයේ අපි යෙදී තිබෙනවා. මම ගෞරවයෙන් කියන්න ඕනේ විරුද්ධ පක්ෂයේ නායකතුමාට. ඒ නිසා කලබලකාරී තත්වයන් හැම ආණ්ඩුවකටම මූණ දෙන්න වෙනවා. සදාහ කාලික ඇඳිරි නීතියක් හදිසි නීතියක් නැහැ. ඔබතුමා හිටියා, මම හිටියා, ඔබතුමයි මම එක දිනේ පාර්ලිමේන්තු ආවේ. අපි ආපු දවසේ ඉඳලා කතානායකතුමනි ඒ පාර්ලිමේන්තුව විසිරුණාකම් හදිසි නීතිය පනවනවා. මතකනේ ඒ පාර්ලිමේන්තුව අවුරුදු 6ක් 5යි 5යි මාස ගණනාවකට ඇඳිරි නීතිය පනවනවා. මාසයකට වරක් ඇඳිරි නීති විවාදයක් තියෙනවා අනුමත කළා. එහෙසේ තත්වයක් ඇති වෙලා නැහැ. ඊයේ රාත්‍රියේ ජනාධිපතිතුමා හදිසි නීතිය ප්‍රකාශය අවලංගු කළා. රට සාමකාමී තත්වයකට ගෙන යාමට ඒ නිසා අපි කවුරුත් එකතු වෙලා ඒ ඔබටත් හොඳයි දේශපාලන ප්‍රචාරයට ප්‍රජාතන්ත්රවාදී සමාජයේ මේක ඉවත් වෙලා තියෙනවා සාකච්ඡා කරලා වඩාත් ගත යුතු තව පියවරවල් තිබෙනවා නම් ඒවා ගැනීමට රජය ආරාධනය කර තිබෙනවා. ඊට අතිරේකව කතානායකතුමා ඒ සාකච්ඡාව ආරම්භ කළා තියෙනවා සභාවෙන් නැගුණු හඬ මත. අපි මුදල් ඇමතිතුමා පත් වුණා. මුදල් ඇමතිතුමා ඉල්ලාස් වෙලා තියෙනවා මීළඟ මුදල් ඇමතිතුමා පත් කිරීම සිදුවන්නේ අධිකාර ජනාධිපතිතුමා විසින්. ඒක මීට ඉස්සෙල්ලා සිදු වෙලා තිබෙනවා. ඒ වගේම මුදල් ලේකම්තුමා වෙනුවට අලුත් ලේකම් කෙනෙක් ඉදිරිපත් කරනු ලබයි. ඒ අවශ්‍යතාවයන් රජයක් හැටියට ඉටු කිරීමට අප පාර්ලිමේන්තු කටයුතු ගෙන යාමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ගෙන යාමට අවශ්‍ය අමාත්‍යවරු පත් කර තිබෙන බව ඊයේ දිනෙත් මම සඳහන් කරා. මම මේට වඩා මේ කාරණය ගැන කරුණු කියන්න යන්නේ නැහැ. බොහොම මිත්‍රත්වයෙන් සාකච්ඡා මාර්ගයෙන් අපේ දේශපාලන ප්‍රතිපත්තිවල මතභේද තිබුණා. මේ සභාව කතානායකතුමනි ඉදිරියට ගෙන යන්න අපි කටයුතු කරමු.
ප්‍රශ්න පිළිගැන්වීම
ගරු කතානායකතුමා, ඔබතුමාගේ නිවේදනය පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. ඔබතුමාගේ නිවේදනය ඉතාම ගැළපෙන විදියට කිව්වා. හැබැයි ඒ අන්තර්ගතය පිළිබඳව ප්‍රශ්න ඇතුව ඔබ තිබ්බා, කිව්වා ඔබේ දරුවෝ සහ මගේ දරුවෝ. එතකොට ඔබේ දරුවෝ කියලා ඔබතුමා අර්ථකථනය කරේ මේ පාර්ලිමේන්තු. මම අහනවා බැසිල් රාජපක්ෂ මහත්තයාගේ දරුවෝ ඉන්නේ මේ රටේද? ඒක මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ දරුවෝ
ඉන්නේ මේ රටේද?
ඒසම මේ ප්‍රශ්නය ඇත්තම මේ රටේ දරුවන්ට කන්න නැතිසක්.
ඔබතුමා හරි. ඔබතුමා ඔව්. ඔව්.
අරු කතානායකතුමනි, ඔබතුමා නිලවසෙන් දැනුම් දුන්නේ නැහැ ස්ථාවර නියෝග අත්හිටවලද අද කටයුතු කරන්න කියන එක. මම මන්ත්‍රීවරයෙක් විදිහට ගරු අගමැතිතුමාගෙන් අසන ලද ප්‍රශ්නයක් ඇහුවා. විශේෂයෙන්ම අද රටේ මතුවෙලා තියෙන ගෑස්, ඉන්ධන, විදුලිය කැපීම් පිළිබඳව, රටේ තියෙන මේ බරපතල ආර්ථික ප්‍රශ්නය පිළිබඳව. ඊයේ දවසේ නම් අගමැතිතුමා මේ සභාවේ හිටියා. මුදල් ඇමැතිතුමා පෙරේදපත් වෙලා ඉල්ලා සුණා. ඉතින් අගමැතිතුමාද සභාවට ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ අගමැතිතුමාත් ඉල්ලා අස් වෙලාද? එහෙම නැත්නම් ඇයි මේ අගමැතිතුමාගෙන් අසන ලද ප්‍රශ්නෙට ඉඩ දුන්නේ නැත්තේ? ඔබතුමායි ගැන නිල වශයෙන් දැනුම් දීමක් කරෙත් නැහැ. ඒතර අපි ප්‍රශ්න අහලා තිනවා ගරු අගමැතිතුමාගෙන් උත්තර දෙන්න. මම දන්න විදිහට නම් අගමැතිතුමා ඊයේ දවසේ හිටියා. අද ධූරයෙන් ඉල්ලා අස් වුණාද කියලා දැනගන්න කැමති.
ඒ වගේ බොරු මිත්‍යාවල් කතා කරන්න තරම් පාර්ලිමේන්තුව බාල වෙන්න ඕනේ නැහැ. අපි මේ ඔබතුමා නගපු පළමුවෙනි ප්‍රශ්නේ, අපි ඊයේ පක්ෂ නායකයන් සියලු දෙනා රැස්වෙච්ච අවස්ථාවේ ඔබතුමාගේ නායකතුමත් එතන හිටියා. අපි තීරණයකට එළඹුණා මේ ඊයේ පටන් ගත්ත විවාදය අද දිනෙත් සම්පූර්ණ ගෙන යන්න. ඒක ගරු කතානායකතුමාගේ මූලාසනයේ සියලු පක්ෂ නායකයන් පැමිණේක වතාවේ. ඒ අනුව ප්‍රශ්නවලට අද දින සිදුවෙන්නේ නැහැ. ඒවා ඊළඟ දිනේට යනවා. ඊයේ දිනෙත් ප්‍රශ්න ඊළඟ දිනේට ගියා. ඉතින් ඒ නිසා ඒ තීරණය ගත්තා. වෙන ඒවාට කලබල වෙන්න එපා. අපි පත්වීම් අදාළ වෙලාවට පත්වීම් අයියා ඒක ඔබතුමාට දැනුම් දීම, ඒක ඔබතුමාට ඒ කාර්යංශේ වගේ කීම. ඒ කාර්යංශ ඔබතුමාගේ නායකතුමාත් හිටියන්නේ මේ තීරණය ගන්නකොට ඔබතුමාගේ නායකතුමා හිටියා.
නායකතුමා හිටියා තීන්දු ගන්න ඇති. නමුත් කරු කතානායකතුමනි, ඔබතුමාගේ වගකීම තමයි මේ ආණ්ඩු පක්ෂයේ එයාට වෙනම දැනුම් දෙන එක නෙමෙයි. මේ නිල සභාවට ඔබතුමා නිල වශයෙන් දැනුම් දෙන්න ඕනි ස්ථාවර නියෝග අත්හිටවලා.
ඊයේ මන්ත්‍රීතුමා සභාව ඇතුලේ ওই තීන්දුව ගත්තේ. ওই තීන්දුව ගත්තේ සභාව ඇතුලේ. යස් මිසස් වන්දිරන්.
Thank you. Sir.
There's a point about it. Yes, please, come on.
Yeah. I raised the issue of the emergency proclamation being approved by Parliament yesterday, and I raised it at the party leaders' meeting also. The Honourable Leader of the House stated that it will be put to vote today. Now, revocation of the emergency proclamation has no bearing on this. Whenever emergency is proclaimed, that must be approved by Parliament. Subsequent revocation has no bearing on that. Government may be running scared to have a vote taken in Parliament, but they can't escape from the constitutional duty of having the emergency proclamation placed in Parliament and a vote taken on it. So I'm insisting, now that the standing orders have been suspended, I'm insisting that we put to vote the proclamation of emergency as made by the President on the 1st of April 2022.
Oh. I'd like to reply to the doubts created by Honorable Sumandiran. At the party leaders' meeting yesterday, Honorable Sumandiran did raise this issue. And on behalf of the government, I very clearly stated that the emergency regulation will be tabled in the House today.
Yes.
Vote can be taken any other day. We know the constitutional provisions and we know when it will lapse. But the question was whether the emergency regulation will be placed before the House. It has been read by you, Honorable Speaker. The second regulation was last night. The Security Council, chaired by His Excellency the President, met and revoked so that it does not exist any longer from midnight last night. We know the constitutional provision. I agree with you that the emergency has been on for 2-3 days. So on that basis, we have placed the emergency regulation. The other new regulation also will be placed before you, Honorable Speaker, and you will read. We can't run government in the way you want. We can't run government in the way we will run according to the Constitution. I agreed and I assured that we will conduct the business of the House according to the Constitution, not on the instances of you all.
Honorable Speaker. Honorable Speaker. No. Honorable Speaker, I would like to associate myself with the sentiments of Honorable Sumandiran. Actually, this administration brought about emergency, curfew, banning of social media as a draconian attempt to bring in dictatorship into this country. You don't have autocracy or authoritarianism in this country. This is a democracy. The leader of the House should understand. You have to provide an explanation. Why was emergency brought in? Why was curfew enacted? Why was social media banned? What is the reason? No, you can't, you know, just because you had a mandate of 6.9 and 6.8 million votes, you can't act with impunity. You can't act with impunity. You can't behave in an arbitrary manner.
Now it's,
you can't act like a dictator.
Yeah, it's okay, right.
So you owe an explanation.
I owe and I explained to him. I explained to the whole House why it was promulgated.
Yeah.
If he doesn't understand Sinhala, I can explain in Ingrisi. Ingrisi. If Ingrisi is wanted. ජනාධිපති තුමාට ගේ නිවසට පාර දුන්න අවස්ථාවේ සිට මුළු සිද්ධි මාලාවම කිව්වා. දැන් මොකද අනේ යෝවෙන් එක්ස්ප්ලනේෂන් කියලා. මොනවාද මේ හැසිරීම? වගකීමෙන් හැසිරෙන්න ඔබතුමාලා වගේම මහජන ජීවිතය ගැන අපි මහජන ජීවිතය වෙනුවෙන් මේ කටයුතු කරන්න. කලබල ඇති කරන්න නෙමෙයි. කලබල ඇති කරන්න නම් ඕන තරම් කලබල ඇති කර දෙයි. අවුරුදු පහක් අධිසි නීතිය සම්මත කරා. අවුරුදු පහක් අධිසි නීතිය සම්මත කරා. ඔබතුමයි මමයි මේ පාර්ලිමේන්තුවේ හිටියා. මාසෙ අවුරුදු පහක්. මොනවද මේ කතා කරන්නේ?
Honorable Speaker, මම සභානායකතුමාගෙන් අහන්න කැමති ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමනි, ඔබතුමා මේ හදිසි නීති පනත ආපහු අවලංගු කරපු බවත් ප්‍රකාශ කරා. ඒක දාන්න කටයුතු කිරීමේ හේතුවත් කිව්වා. මේ රටේ මිනිස්සු පාරට බැහැලා තියෙන්නේ මොන හේතුවටද කියලා ඔබතුමන්ලා අපි කවුරුත් දන්නවා. රටේ ප්‍රශ්නයක් තියෙනවා. මිනිසුන්ට තමන්ගේ දරුවන්ට කිරිපිටි ගන්න නැහැ, ගෑස් නැහැ, තෙල් නැහැ, ප්‍රශ්න තියෙනවා. දැන් මේකේ ප්‍රධානම ගැටලුව තමයි ආර්ථික අර්බුදයක් නිර්මාණය වුණා. මේක අවුරුද්දකට කලින් විපක්ෂ අවුරුදු එකමාරකට කලින් දිගටම කිව්වා ගන්න ඕනේ පියවර කුමක්ද කියලා. ඒක කරේ නැහැ. දැන් හිටපු මුදල් ඇමතිතුමා ඉන්නවා, අගමැතිතුමා ඉන්නවා, සභානායකතුමා ඉන්නවා. දැන්වත් අපට කියන්න, මොකද ගිය සති දෙකකට කලින් මේකේ ප්‍රතිව්‍යුහගත කිරීමක් කරලා අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ මේ රටේ ආර්ථික ස්ථාවර කිරීමට මෙහෙ තෙල් වෙලාවට ගේන්න, ගෑස් ගේන්න, කිරිපිටි ගේන්න, ඒ ටික කරන්නට පියවර ගැනීම සඳහා වැඩ පටන් ගන්නවා කිව්වා. මේකේ ප්‍රගතිය මොකද්ද? මොකද මෙතන කෑ ගහගෙන හදිසි නීති දාලා ඇඳිරි නීති දාලා මේක පාලනය කරන්න බෑ. ඒ ප්‍රශ්නෙට ආණ්ඩුව ගත්ත පියවර කුමක්ද කියලා දැන් අපට කියන්න පුළුවන්ද? ඒක වැදගත්. මොකද එතනින් තමයි මේ විරෝධතා රැල්ල නවතින්නේ. ඒක කරන්න පටන් අරන් තියෙනවද කියලා අපට දැනුවත් කරන්න.
ඔව්, මේ සංවිධායකතුමා.
ගරු කථානායකතුමනි, එකක් අද ඊ අපි තීන්දු කෙරුවා. පක්ෂ නායකයෝ ගණනාවක් ඇවිල්ලා හිටියා. ඇවිල්ලා අපි ඉරිය තීන්දු කෙරුවා. අද ප්‍රශ්න මොකුත් ගන්න නැතුව මේ පවතින තත්ත්වය ගැන විවාදයක් තියමු කියලා. මම ගරු මේ විපක්ෂ සංවිධායකතුමාගෙත් ඒ විපක්ෂ නායකතුමාගෙත් ඉල්ලීමක් කරනවා. අපිට ඇති වෙන්න වෙලා තියෙනවා කතා කරන්න. පොයින්ට් ඔෆ් ඕඩර් දාන්නේ නැතුව අපි මේ විවාදයට එකතු වෙමු. ඒ වගේම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා වරප්‍රසාද ප්‍රශ්නයක් හැටියටත් මම මේක ඉදිරිපත් කරනවා. ඔබතුමාගේ අපේ විපක්ෂ නායකතුමා ඇතුළු මුළු කණ්ඩායම එදා ඉල්ලුවේ ඊයේ මේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තහවුරු කර දෙන්න කියලා මන්ත්‍රීවරුන්ගේ. එතකොට ඊයේ අපි දැක්කා ඇති වෙච්ච සිද්ධීන් පාර්ලිමේන්තුවේ අපි ඔබතුමා දෙකට නතර කෙරුවා ඊයේ පාර්ලිමේන්තුවේ යම් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමක් සහ අපිත් එක්ක සාකච්ඡා කරලා දවල් දෙක වෙද්දී පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අවසන් කරලා පාටි ලීඩර්ස් ගැතියලා මේ මන්ත්‍රීවරුන්ගේ ජීවිතවලට හානියක් හෝ නැත්නම් පහර දීමක් වෙයි කියලා හිතලා ඔබතුමායි තීන්දුව ගත්තා. හැබැයි අපි wait මට කතා කරන්න දෙන්න ඔබ දෙන්න.
මට
කතා කරන්න දෙන්න. හරි ගරු හරි ඔබතුමාලා තිල්ලෝ එකයි මං කිව්වේ. ගරු කතානායකතුමනි ඊළඟට අපි තුනට පටන් දෙකට පටන් අරගෙන අපි පහ මාරිතර නිකන් මේ රැස්වීම ගියා. ඒකේ හොඳ මං හිතන්නේ හොඳ සාකච්ඡාවක් මම දකින්නගේ ධනාත්මක තාවයක් පාර්ලිමේන්තුව කරන සාකච්ඡාව වලට වැඩිය හොඳ සාකච්ඡාවක් එතන වුණා කියලායි මම විශ්වාස කරන්නේ. ඒ ගරු කතානායකතුමනි අපේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අද එතුමා නැහැ. අනුර දිසානායක මහත්මයා එතුමා හිටියා නම් එතුමායි මූන්ට මම මේ ටික කියනවා. එතුමා ඒ රැස්වීමෙන් හරියට තුනට ගියා. එතන හිටපු අපේ විපක්ෂයේ මන්ත්‍රීවරුත් සමහර අය අපි කතා කරුවා. එතුමා ගියා, එතුමා කිව්වා ප්‍රසන්න රණතුංග අපේ ඇමතිතුමා, ඒ වගේම රොෂාන් අපේ රාජ්‍ය ඇමතිතුමා ඒ කරපු චෝදනාවල් කවදාකවත් වෙන්නේ නැහැ. 83 ඇතිවෙච්ච ප්‍රශ්න වලින් ඔහුගේ පක්ෂ තහනම් වෙලා 88 89 වෙච්ච විනාශ නිසා මේ කිසි දෙයකටත් හවුල් වෙන්නේ නැහැ කියලා බොහොම අත දරුවෙක් වගේ තමයි කතා කරන්නේ. අත දරුවෙක් වගේ මේ හිටපු ඔක්කොම නායකයෝ ටික දැක්කා. එතුමා ඊට පස්සේ අපි දැක්ක හවස ප්‍රවෘත්ති වල යනවා. එතුමා යනවා පිටිපස්ස ආර එහා පැත්තේ දොරෙන් ගේට්ටුවෙන් මාධ්‍යයෙන්. එතුමා ගිහිල්ලා එතුමා ගහන අයට කියන අපි ගහන්න ඕනේ කියලා. ඔව් ගහන්න කියලා. ඊළඟට එතන ඉන්න හෙල්මට් දාගත්ත කෙනා පිටිපස්සෙන් නංගගෙනත් යනවා මේ ඇතුළේ එකක් කියලා. ඉන්නේ මම ඔබතුමාට කියන්න තා කතා කරන්න ඕනේ. ඊට පස්සේ ඔබතුමා උත්තර දෙන්න. ඔබතුමා අපිට මේ විපක්ෂයේ ඉන්න ප්‍රජාතන්ත්‍රවාදී විවේචක තමුන්නාස ඉන්නේ ගැන අපි සතුටු වෙනවා. හරිනේ අමරසිරිය වගේ එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නේ ගැන අපි සතුටු වෙනවා. හරි අපි විතර ගහ ගන්න පුළුවන්, බැන ගන්න පුළුවන්, උද්දෝෂණය කරන්න පුළුවන්. හැබැයි මේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු ප්‍රජාතන්ත්‍රවාදී කවදාකවත් අපි මරන්න ඇවිල්ලා නැහැ. අපි මරන්න කිහිල්ලත් නැහැ. ඒ නිසා මම මතක් කරනවා ඔබතුමාගේ නායකයා අද කීයට හරි ඇවිල්ලා උන්ට උත්තර දුන්නේ පණ නැහැ. අද හැංගිලා ඉන්නේ ඊ අහුවෙච්ච නිසා. එනම ඇත්ත. ඒ නිසා මම කියනවා ඔය වාඩි වෙන්න.
දැන් විවාදයක් කරනවා. අපි විවාදෙදි මේක ගනිමු. නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා
කරු කතානායකතුමනි. කරු කතානායකතුමනි විශේෂයෙන්ම
සභානායකතුමා ඉවර නැද්ද? ආ එන සභානායකතුමා.
මොන පොඩක් දෙන්න. නලින් මන්ත්‍රීවරයා දෙන්න ඇති වෙන කතාව. මේක අපි විසඳ ගන්න ඕනේ. ඉතින් මම කියන්නේ ඊට පස්සේ එතන හිටපු අය ආවේ කෝ ජොනියා කියලා එක්කෝ කියලා. මම දැකලා ආවේ එකේ. මමත් පාර්ලිමේන්තුවේදී ගියා. හැබැයි මම කියන ඔබතුමාලට ඔබතුමාලා ප්‍රජාතන්ත්‍රවාදී විහිළුවට ආවේ කියන්නේ අපි සතුටු වෙනවා. අපි ඒකට කවදාකවත් අභියෝග කරන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී තිබුණොත් රටේ කාටවත් දේශපාලනය කරන්න පුළුවන්. හරි එක්සත් ජාතික පක්ෂ වේවා මෙතන ඉන්න අනිත් පක්ෂ වේවා ඔවුන් උද්දෝෂණ ඇති වෙන්න කරලා තියෙනවා, අපි කරලා තියෙනවා. අපි ලංකා ඉතිහාසයේ වැඩිම සෙනගසියේ ගෝල් ෆේස්ල් ගෙනවා. ගලක්වත් ගහන්න එතු තමයි අපි ගියේ. ඒ නිසා මම මතක් කරනවා ඔබතුමාලට ගරු කතානායකතුමනි, එක පැත්තකින් හදිසි නීතිය ගැන කතා කරනවා, ඇඳිරි නීතිය ගැන කතා කරනවා. අපි කියනවා විජිත මන්ත්‍රීතුමාගේ හොඳ මිත්‍රෙක්, මට එතුමාගේ පුද්ගලික තරහක් නැහැ. මේ ප්‍රතිපත්තියෙන් තියෙන ප්‍රශ්නයක්. ඔබතුමාල මම පළවෙනි වතාවට කියන ඔබතුමාලා 88 89 මගේ නිවසට වෙඩි උන්න 293කින් වෙඩි තිබ්බා. ගිහලා පොලිස් වාර්තාරම් බලන්න. මාව එදා ඝාතනය කරන්න ආවේ. එදත් අපි තමුන්නාස්සට ඔළුව නැමුවේ නැහැ. අපි හිතුවේ එක රටක් එක නීතියක් තියෙනවනේ මොන ආණ්ඩුවාවක්. එදා රාජිත සේනාරත්න මන්ත්‍රීතුමනත් ඒ සටනේ ඉදිරියේ හිටියා. ප්‍රශ්න දෙන්න පුළුවන්. ඒ නිසා ඔබතුමාට කියනවා මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවහාරය තුළ ඉන්න මේ ව්‍යවහාරය තුළ ඔබතුමාගේ නායකයා එතන ඇවිල්ලා කිව්වා අපේ මිනිස්සුත් ඇවිල්ලා උද්දෝෂණය වැඩියෙන් අපේ මිනිස්සු කියලා.
ඒ කියන්නේ පෙන්වන්න නැදනේ අපේ මිනිස්සු බෑලා අපිට කහන්න හදනවා කියලා. ඒ නිසා අපි කියනවා තම උන්නාසයට කරුණා කරලා මේ මේ ප්‍රචණ්ඩත්වයට යන්න එපා. ප්‍රචණ්ඩත්වයට යන්න එපා. දැන් කියන්නේ ඊළඟ ජනාධිපතිතුමා ඔබතුමායි නායකයා කියලානේ. එහෙමනේ කියන්නේ. එහෙනම් ඇයි ප්‍රචණ්ඩත්වයට යන්නේ? අද බලන්න මේ මාසෙන් විතරක් මේ ආර්ථිකය ආපස්සට මොනතරම් ගියාද කියලා. අද විදේශිකයෝ රටට එන්නේ නැහැ. හැමදේම කැන්සල් වෙනවා. අද මම බැලුවා පත්තර තුන මව්බිම. ඔව්. මම කතා කරලා කියන්නේ අහගෙන ඉන්න. අහගෙන ඉඳ හයිය දෙන්න. තමුන්නාස පැය විනාඩි 45 කතා කරන අනිත් දවසල. අපි කියන කොහොමද කතා කරන්නේ? ගඩු කතා නැගතුමනි. මෙන්න බලන්න මව්බිමේකේ. මේ මව්බිමේ තියෙනවා එක දෙයක් නේ ආර්ථික ගැන කතා කරන්නේ. එක දෙයක්. තුනෙන් දෙක නැති වුණා. ආ අයිතිකාරය කවුද කියලාත් අපි දන්නවා. හරි ඊළඟට අරුණ පත්තරේ ඊළඟට දිවයින පත්තරේ එකක්වත් නැහැ. මම විපක්ෂ නායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා බොහොම ආදරෙන්. අපි දෙනවා ඔයා වාදා කරලා තියෙනවා විවාද කරලා තියෙනවා හැප්පිලා තියෙනවා බැනගෙන තියෙනවා පාර්ලිමේන්තුවත් අපි ගහගෙන තියෙනවා මම ඔය දෙපැත්තෙම ඉඳලා තියෙනවා. මම ඉතාමත් ආදරෙන් ඉල්ලීමක් කරනවා මේ රට වැටෙන්න දෙන්න එපා. මේ රට වැටෙන්න අද ඔබතුමාලා ගෙනලා තියෙනවා බෝට් ගෝටාවේ ගෝ හෝම් කියලා. අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. ඔබතුමාට ඒ අයිතිය තියෙනවා. ඒ අයිතිය කාටවත් තියෙනවා. හැබැයි මේ මර දේශපාලනේ හෙලා දකින්න. මේ මර දේශපාලනේ දෙන්නවා. මේ කරන්න හදන විප්ලවයක්. මිනිස්සු මරලා 88 89 කොල්ල කෙල්ල 60 දාගෙන ගේ වැරුණේ. තවුන්නාසගේ නායකයෝ ගත්ත වැරදි ප්‍රතිපත්ති ඉඳගෙනලා. අපි තවුන්නාසට මතක් කරනවා.
හරි ඔව්. ඉන්න
කතා නැගදුනි. පොඩක් දෙන්න. ඒ නිසා වතුර ඔබතුමා හිතනවා ඔබතුමාට බය වෙයි කියලා අපි කියන කරු කතා නැගතුමනි. අපි ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. හදිසි නීතිය ගෙනල්ලා ඇඳුර නීතිය දාලා මේ රටේ යම් ඇති වෙන්න ගිය ප්‍රශ්නයක් මේ ප්‍රජාතන්ත්‍රවාද විහිව තුල ප්‍රචණ්ඩකාරීත්වයෙන් හැසිරෙන්නේ නැති ප්‍රචණ්ඩත්වයෙන් හැසිරෙන්නේ නැති උද්ඝෝෂණ තියෙනකොට ඒක ඇතුළට ගෙනල්ලා ප්‍රචණ්ඩකාරීත්වය හදන තමුන්නාසෙලා අත දිගරම කියන්නේ තමුන්නාස පක්ෂය දිහා තවත් දින හඩියක් ඒ ඔක්කොම එළිවෙයි. ඉතින් ජනාධිපතිතුමා හදිසි නීතිය ගෙනල්ලා මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගත්ත එක. ඒක අපි කියන්නේ ඇඳිරි නීතිය දැම්මා ඒවයිවත් කරුවා. සුවන්දර මන්ත්‍රීතුමාට තියෙන ලොකු ප්‍රශ්නයක් හදිසි නීතිය ගැන. අවුරුදු ගණන් හදිසි නීතිය මේ රටේ අපි දැක්කා. අවුරුදු 30ක යුද්ධයක් අපි දැක්කා 83 ඇතුළත ප්‍රශ්න නිසා. 88 89 මේ ආර්ථිකය මොනතරම් ආපස්සට ඇදගෙන ගියාද? ප්‍රේමදාස අපේ විපක්ෂ නායකතුමා අයියා කිව්වා. එතුමා පිළිගන්නේ නැහැ කියලා මේ හැම ආණ්ඩුවක්ම වැඩ කරුවේ නැහැ කියලා. එතුමා කිව්වා වැඩ කරලා තියෙනවා කිව්වා. හැම ආණ්ඩුවකින්ම ධනාත්මක කතා කරුවා. යුද්ධ වෙන කතා කරුවා එතුමා. ඒ නිසා අපි මතක් කරනවා මේ වෙලාවේදී දැන් හදිසි නීතිය ධනාත්මකව ඉවත් කරන්න තියෙනවා. දැන් සුවන්දර මහත්තයා ඉල්ලනවා ඡන්දයක්. ඡන්දයක්. ඒ කියන්නේ ඔබතුමා ආපහු හදිසි නීතිය දාන්නද කියන්නේ? ආයි දාන්නද කියන්නේ? තුට්ටු දෙකේ දේශපාලනට වැටෙන්න එපා. තමුන්නාසලත් වටේ මතක තියාගන්න. මේ රටේ ආර්ථික යුද්ධයකට ගෙනියලා අහිංසක දෙමළ තරුණයෝ මරපු එකේ තමුන්නාසලත් ඒකේ වගකීම ගන්න ඕනේ. ඒ වගේ ඉන්න බා. ඒක අපි කියන්නේ.
කරුණාකරලා
නගතුමනේ ඔබතුමාගෙන් අපි ඉතාමත් මාත කිල්ලනවා. අපි බය නැහැ. අපිට ගහන්න හදනවා නම් අපිකට මූණ දෙන්න සූදානම්. හැබැයි අපි කියන මේ රටේ නීතියක් තියෙනවා. උහිට වැඩි දේවල් වලට අපි මූණ දීලා තියෙනවා. අපි මේ රටේ ජනතාවටත් කියනවා ප්‍රජාතන්ත්‍රවාදී අගය කරන සියලුම දෙනාට එකතු වෙන්න. ඔබතුමන්ගේ අපි ඉල්ලීමක් කරනවා. නීතිය ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව ඇතුළට එන්නත් ඕනේ. එළියට යන්න තියෙන ඔක්කොම අයට. මම මේ සියලු දෙනා ගැන කතා කරන්නේ. එකට ඉඩ දෙන්න. ආරක්ෂාව දහස් කරන්න. ඊළඟට අපි කිව්වා අර යුද හමුදාවේ සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වා මොටර්සයිකල් වගේ ගන්න. මම හමුදාපතිතුමාටත් කතා කරුවා. ඒකේ නම්බර නැති කියන නම්බර දෙක දෙපැත්තෙම ගහලා තියෙනවා. හමුදාපතිතුමා කිව්වා අද වහාම ඉස්සරහත් ගහන්න කියලා ඔක්කොම. ඔය මොටර්සයිකල් ටික විපක්ෂ නායකතුමනි කොවිඩ් කාලේ ගියාම දැනම. කොවිඩ් කාලේ. ඒ නිසා එහෙම කිසි දෙයක් වෙන්න දෙන්නේ නැහැ. හදිසි නීතිය දැම්මා කියලා මිනිස්සු උස්සල මරයි මරලත් නැහැ. ඇඳිරි නීතිය දැම්මා කියලා මිනිස්සු උස්සල මරලා නැහැ කාලා නැහැ. ඔබතුමන් ගීතේ වෙටි කියලා නැහැ. කිසිම වෙඩිල්ලක් තියන්නේ නැතුව කිසිම මේ අහිංසක තරුණ ළමයි මේ ළමයි අහිංසක තරුණයෝ මේ අහිංසකයෝ මොළවල් ඔක්කොම විකෘති කළා තමයි මේ අහිංසකව මැරුණේ මේ රටේ. මේ තරුණයෝ ආපහු නොමග යවන්න එපා. ඔබතුමාගේ ආදරේ ඉන්න ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ඇතුලේ ඉන්න මේ විනාශය කරන්න එපා. අපි බොහොමද ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. කරුණා කරලා ඔබතුමා කියන්න මේ ආරක්ෂා දෙන්න විදියක් නැත්තම් අපි කැමති අපිට සිද්ධ වෙනවා මේවට මූණ දෙන්න. ඒ මූණ දෙන්න පුළුවන් හයිය දේශපාලකනි වටින ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ඇතුලේ අපිට තියනවා කියලා අපි පැහැදිලිව කියනවා. අපි රටේ ජනතාවට කියනවා මේ 50000ක් 70000ක් බෑලා 2 කෝටි 20 ලක්ෂක ජනතාව විනාශ කරන්න හදන අයට විරුද්ධව නැගෙන්න අපි ඒ සදා සටන් කරනවා කියලා ඔබතුමාට ඉදරු ආදරයෙන්
ප්‍රකාශ කරමු. බොහොම ස්තුතියි. අපි විවාදයේ දිගමුද මතුමා? විවාදයට යන්න. විවාදයට යන්න. ඔව්. ඔව් කිරියල්ල මතුමා.
මේ පොයින්ට් එකට ගරු ගරු කතානායකතුමනි ඔබතුමා ඊයේ පක්ෂනායකයන් සම්බන්ධ වෙච්ච සාකච්ඡාවේ යම් කිසි වார்த்தාවක් ඉදිරිපත් කෙරුවා. හැබැයි අපි ඉදිරිපත් කරපු කරුණු ඔබතුමා සභාවට ඉදිරිපත් කෙරුවේ නැහැ. ඔබතුමා ඇහුවා ජනාධිපතිවරයෙක් ඉවත් කරන්න පුළුවන්ද කියලා. මම අපි ඔබතුමාට මමයි විපක්ෂනායකතුමයි කිව්වා ජනාධිපතිතුමා තාස් වෙන්න පුළුවන්. අසුරාම පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිතුමාගේ ඉතිරි කාලෙට ජනාධිපතිරේ පත් කර ගන්න පුළුවන් බව ඔබතුමාට කිව්වා.
තීරණයක් ගන්න විවාදේ අවසන් ඒක අවශ්‍ය නැහැ. ඒක මට අයිතියක් නෑ. තමුන්නාංශගේ අයිතිය සභාවට ගේන්න මට
අයිතියක් නෑ. වර්තමාන ජනාධිපතිතුමා ඉල්ලාස් වෙනවනම් පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිරේ පත් කර ගන්න පුළුවන් කියලා යෝජනා කෙරුවා.
ඒක විවස්ථාවේ තියෙනවා. ඉතින් ඒක තමුන්නාංශලා කියන්නේ තීන්දු කරන්න.
වයිඩවඩසා ලක්ෂ්මන් කිරියල්ල අපේ සංවිධායකතුමා ඔබතුමා මතක් කරනවා ජනාධිපතිතුමාට 69 ලක්ෂයක් ඡන්දෙ දීලා තියෙනවා. හරි අපි පැහැදිලි කරන ආණ්ඩුවක් හැටියට ජනාධිපතිතුමා කිසිසේත්ම ඉල්ලස් වෙන්නේ නැහැ. අපි මේකට මූණ දෙනවා.
හරි බණ්ඩාර මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි.
කරුණා කරලා කතා කරන්න.
බොහොම ස්තුති ඔබතුමාට. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි මේ වපුරපු බීජ තමයි. මොකද තල වපුරලා මේ උඳු බලාපොරොත්තු වෙන්න බෑ. උඳු වපරලා තල බලාපොරොත්තු වෙන්න බෑ. ගරු කතානායකතුමනි පොඩ නිහඬ කරලා දෙන්න. හරි ගරු කතානායකතුමනි මොකද අපි දැක්කා මේ සිදුවීම් ගණනාවක් පෙළගස්සලා බලනකොට දැන් දීර්ඝ කතාවක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කරා. දැන් අපි දන්නවා පසුගිය සිදුවීම් කීපයක් තියෙනවා. දැන් ගන්නකො මිරිහානේ සිදුවීම ගරු කතානායකතුමනි මිරියාන සිද්ධියේ පැහැදිලිවම බස් එකකට ගිනි තියෙනවා. එතකොට ඒ බස් එකකට ගිනි තියෙන එක බලවද දැන් පරීක්ෂණකෝ ඒවට සාධාරණ ඉෂ්ට වුණාද? එතකොට ඒ සාධාරණ ඉෂ්ට වුණා නම් මේ වලට මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ.
අපි විවාදයට යන එක දිගන්නේ.
කතානායකතුමනි මට දෙන්න එහෙම කරන්න එපා.
ඉතින් ඔබතුමාට දෙන්න ඕන නැහැ.
එතකොට ඊළඟ කරා කතානායකතුමනි අපි දැක්කා ඊයේ මෝටර් බයික් එකක් ගමන් කරනවා. මෙතුමා දැන් කියනවා ඒක ලයිසන් තියනවලු වරකළු මේකට රෙජිස්ටර් කරලා තියනවලු. අපි දැක්කා අවන්ගාඩ් සිද්ධියේදී ආයුධ ගණනාවක් එකට ඇතිලිලා අංක නැති වෙලා ගියා. එතකොට ඒ ආයුධ අරන් බයික් වල එන්න පුළුවන් යුද හමුදා ඇඳුම් වෙනගෙන.
හරි ඒක විවාදේ.
දරු කතාවකට ඉන්න මම කතා කරන්නම්. එතුමා මට අවස්ථාව දෙන්න එහෙම කරන්න බාර ආදවනි. ඔබතුමා අදට අවස්ථාව දුන්නා. හරි. එතකොට කරු කතානායකතුමනි අද වෙන විට ආණ්ඩුවේ කුලී හේවාය තන්තන් වල සැරිසරනවා කියලා තොරතුරු තියෙනවා.
ඒක නිවාද කරන්න.
ඔබතුමා මොකද කලබල? එතකොට නොයෙක් තොරතුරු තියෙනවා. ඒ නිසා ආණ්ඩුව තමයි මං කියපු තියෙන්නේ. ආණ්ඩුව ගාව තමයි බලය තියෙන්නේ. පොලිස් සමිත කෙනෙක් නැති වුණාට පොලිසිය තියෙන ආණ්ඩුවට. එතකොට එදා
මිරිහාන සිදුවීමදී මොකද්ද වුනේ පරීක්ෂණ සිද්ධ වුණාද? ඒ පරීක්ෂණ සිද්ධුත් සිදුනේ නැහැ. එතකොට මේ ආණ්ඩුව බලයට එද්දී කරපු උපක්‍රම තමයි අද මේ වැරදිලා
තියෙන්නේ.
දැන් රාජපක්ෂලන්ටම ගෙදර යන්න කියලා
රටේ ජනතාව කඩකප්පල් කරන්න හදනේ.
කරුණාකරලා ඉන්නෝ. රාජපක්ෂලන්ටම ගෙදරට යන්න කියලා කියනවා. දැන් ඊයේ මෙතන විවාදයක් තිබුණා. රාජපක්ෂල ගණනාවක් මෙතන හිටියා. කනිෂ්ඨම රාජපක්ෂ තමයි ඊයේ අපිට ප්‍රජාතන්ත්‍රවාදය කියලා දුන්නේ. නාම රාජපක්ෂ කනිෂ්ඨම රාජපක්ෂ අපිට ප්‍රජාතන්ත්‍රවාදය කියලා දෙනවා. දැන් අපේ කවුද ජොන්සන් ප්‍රාන්ත මහත්තයා මෙතන ජනතා මිත්‍රවට චෝදනා කරනවා. මමත් පොඩි චෝදනාවක් කරනවා ජොන්සන් ප්‍රාන්ත මහත්තයා. රාජපක්ෂ බහුල පාලනය කඩකප්පල් කරනවා. මූලිකව කටයුතු කරා ජනතා මිත්‍රවට අමතක වෙලා
මේ පැහැදිලිව විවාදයක්
තියෙනවා. 2005 දී බලයට එන්න
එහෙම තියෙද්දි මොකද මේක
2005 දී බලයට එන්න
පොයින්ට් ෆෝටෝ එක ගන්න
අපේ කාරණියෝ කියන්නේ
ගන්න
29 ගරු කථානායකතුමනේ මේ 29 එක යටතේ ගරු 29 ආ ගන්න ගන්න
කරුණා කළා විවාදයට ගන්න ඕක. දැන් මේ වෙලාව අපේ න්‍යාය පත්‍රයේ නලින් බණ්ඩාර මන්තුමා විකාර කරනවා. ඔබතුමා සම්පූර්ණ
ප්‍රජාතන්ත්‍රවාදී
කිල්ලක් කරන්නේ.
ගරු කථානායකතුමනි ඔබ දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සුනාමිය සම්බන්ධව චෝදනාවක් ආවා. සුනාමිය සම්බන්ධව චෝදනාවක් ආවා. හැබැයි එහෙම චෝදනාවක් තියද්දිත් එදා ජනතා විමුක්ති පෙරමුණ මට මතකයි අඩු නපුර වැඩි නපුරට වඩා අඩු නපුර කියලා තෝරගත්ත මහින්ද රාජපක්ෂ මහත්තයා. මහින්ද රාජපක්ෂ මහත්තයා මේ පටන් ගත්ත මහින්ද රාජපක්ෂ මහත්තයා අන්තිමට රාජපක්ෂ පවුලක් දක්වා ගිහිල්ලා අද දැන් 225 එපායි කියපු මිනිස්සු තමයි ගෙනාවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. මේ 225 එළියෙන් කෙනෙක් ගෙනාවා. එහෙම ගෙනල්ලා තමයි අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෝ හෝම් කියලා දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් ආයේ ගොල්ලම කියනවා 225 එපායි කියලා. ඉතින් ඒ නිසා මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා
කථානායකතුමනි.
මේකට වගකීම් ගානක් ඉන්නවා. මේකට වගකීම් නොතියත් මෙතන ඉන්නවා. මේ සමග ජන බලවේගෙත් ඉන්නවා. මේකට වගකීම් නොතියත් අර පැත්තෙත් ඉන්නවා. මේකට වගකීම් නොතිය අය. මේ පාර පාර්ලිමේන්තුවට ආපු විශාල පිරිසක් ඉන්නවා මේ පැත්තේ. ඒ අය හැම අරුවක් කියන්නේ නැහැ මේකට. ඒ නිසා ගරු කථානායකතුමනි මේක බේර ගන්න ඕන කරුණුවක්.
ඔව් කථානායකතුමා.
අපි නලින් මන්තුමාට විවාදය කරගෙන යන්න ඉඩ දෙමු. එතුමයි ඉන්නේ නේද? එතුමගේ කතාව එතුමයි කතාව නැතර කරන්න එපා අරු කතාවක්. අපි විවාදයක් කරන්නේ එතුමට විවාදේ ආරම්භ කරලා තියෙනවා. එතුමට කතා කරගෙන යන්න දෙන්න නැත ගන්න එපා. අපි විවාදය ආරම්භ කරමු.
මගේ ප්‍රශ්නේ න්‍යාය පත්‍රය අවසන්
කළේ. ඔබතුමා ආරම්භ කරන්න.
සභානායකතුමා න්‍යාය පත්‍රය අවසන් කළේ නැහැ. න්‍යාය පත්‍රයේ ප්‍රශ්න ටික ගන්න තියෙනවා. තවත් කාරණා දෙකක් තියෙනවා කරන්න.
ප්‍රශ්න
ටික ගන්න තියෙනවා. ඒටි කිවර කරන්න.
සං
ඉවර කළා ඕන තරම් බනින්න. ඕන තරම් විවාද කරගන්න. හරි කතා කරගෙන යන්නේ නේ.
ගරු කථානායකතුමනි ඒ නිසා අද රටේ මතයක් ගොඩ නැගිලා තියෙන්නේ මේක මේ කවුරු හරි කියනවා නම් මේක අහම්බයක් නෙමෙයි. මේක අහම්බයක් නෙමෙයි. මේ අවුරුදු දෙකේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අසාර්ථකභාවය, ඒ වගේම රාජපක්ෂ පාලනයේ අසාර්ථකභාවය සහ ඒක එක්ක බැඳුණු මේ සමස්ත ආණ්ඩුවේ අසාර්ථකභාවය එක්ක නැගුණු ආර්ථික අර්බුදය, ඒ වගේම රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක නොවීම, රටේ ස්ථාවර වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවීම හරහා ඇති වුණු අරාජකභාවයේ ප්‍රතිඵලයක් තමයි අද මේ මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. අපි දන්නවා මේට කලින් පාලකව ගණනාවක් ඉදලා තියෙනවා. මේට කලින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටියා, සිරිසේන ජනාධිපතිතුමා හිටියා, ඊට කලින් ප්‍රේමදාස ජනාධිපතිතුමා, ජේඑල් ජනාධිපතිතුමා හිටියා. කවුරුවත් ඒ ඇයට ගෙදර යන්න කියලා මෙච්චර මහජන මතයක් නිර්මාණය කරන්න හේතුණු කාරණා ඇති වුණේ නැහැ. ජේආර් ජනරත්තුමා පස්සේ ප්‍රේමදාස මහත්තයා යුද්ධ දෙකක් ඇතුළේ රටේ ආර්ථික ස්ථිරතාව අරන් ගියා. හැබැයි ප්‍රේමදාස ගෙදර බල කියන දරට රටේ ජනමතයක් නිර්මාණය වුණේ නැහැ. දැන් මෙතුමාලා කිව්වා හදිසි නීතිය ඇඳිරි නීතිය ගැන. හැබැයි හදිසි නීතිය ඇඳිරි නීතිය යුද්ධයක් රටේ ක්‍රියාත්මක වෙද්දී සිද්ධ වුණා. හැබැයි හදිසි නීතිය ඇඳිරි නීතිය තමන්ගේ පවුලක් ආරක්ෂා කරන්න ක්‍රියාත්මක වුණේ නැහැ. තමන්ගේ පවුලක් ආරක්ෂා කරන්න. හැබැයි ඊයේ පෙරේද ඇඳිරි නීතිය හදිසි නීතිය ක්‍රියාත්මක කරේ රටේ පවුලක් ආරක්ෂා කරන්න. දැන් ආදරණීය ගජමිතුර කී දෙනෙක් රටබැල්ලා දිනවද? ආදරණීය ගජමිතුර කී දෙනෙක් රටබැල්ලා දිනවද? පවුල අය කී දෙනෙක් රටබැල්ලා දිනවද? මේ වගේ අපි කතා කරන්නේ. ඒ නිසා මේක අහම්මයක් නෙමෙයි. ගරු කතා නැහැ. මේවට අපි වැටවදින්න ඕන. ඊයේ සරත් පවුල් දෙක ෆීල් මාසල් තුමා කිව්වා එකෙකුට පැනයි බොයකුට අපි ඉන්න දෙන්නේ නැහැ කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩුවකින් සරත් පොන්සේක මේව ක්‍රියාත්මක කරන ගොඩක් අය බයයි. ඒ නිසා ඊයේ නිස්සංක සේනාධිපති සංවිධානාත්මකව තමන්ගේ පිළට කට්ටිය එකතු කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. අන්න උඹටත් දෙන්න. අන්න උඹටත් දෙන්න කියලා සමහරු උසිගන්නමින් යනවා නිස්සංක සේනාධිපති. ඒ නිසා කාටවත් පල්ලෙන්න බෑ මෙහෙම හොරගම් ගන්න. කාටවත් තමන්ගේ දේපල මංගල කාලා
වෙන කරන්න
දෙන්න. පල්ලෙන්න පල්ලෙන්න දෙන්න අපි දෙන්නේ නැහැ.
කතා කරනවා නම් කතා කරන්න. මේ සභාව මං කල් තියලා
යනවා. හරි කතා කරන්න. ඒ අර සංවිධායකතුමාත් මම අවස්ථාව දුන්නා. ඒ නිසා ගරු කතානායකතුමනි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මෙතන ජොන්සන් ප්‍රවන්දු මහලකොට කෑ ගහලා කිව්වට ගෝඨාභය යන්නේ නැහැ කියලා ගෝඨාභයට යන්න වෙලා තියෙනවද? ගෝඨාභයට යන්න වෙලා තියෙනවා. ඒක තමයි මහබල වැත්ත. මේ රට ඉස්සරහට යන්නේ නැත්තේ ගෝඨාභය ඉන්නකම්. ගෝඨාභය මේ රටේ ජනාධිපතිවරයා විදියට ඉන්න දවසක් ගානේ දවසක්
ගානේ මේ රට සභාවේ කටයුතු නතර කරනවා.